මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නුක ශීලයේ සමාදන්වෙමි. නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසරණේන සද්ධින් ආදී වට්ඨමක සීලං ධම්මං සාධිපං සුරක්ෂිතං කତ୍වා පමාදීන සම්පාදී ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සන්තු සංඝ මොක්ඛදං, ධම්මස්සවන කාලෝ භදන්තා, ධම්මස්සවන කාලෝ භදන්තා, ධම්මස්සවන කාලෝ භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කේනස්සු නිවුතෝ ලෝකෝ කේනස්සු පපාසති, කිසාබිලේපනං පුසී කිංසුතස් මහම් භයං, අවිජ්ජාය නිවුතෝ ලෝකෝ වේවිච්ඡා පමාදා නප්පකාසති, ජප්පාබිලේපනං භූමි දුඛං අස් මහම් භයං, සවන්ති සම්බදී සෝතා සෝතානං කින්වාරණං, සෝතානං සංවරං භූහි කේන සෝතා පිඨීරේ, යානි සෝතානි ලෝකස්මින් සතිතේ සංවාරණං, සෝතානං සංවරං භූමි පඤ්ඤායේතේ පිඨීරේ. සදහවත් පින්නතුනේ,
තිලෝගුරු බුදුරජාන් වහන්සේ අපට හඳුන්වා දෙනවා ලෝකය අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු තැනක් හැටියට. මුළු මහත් බෞද්ධ ප්‍රතිපදාවම අවිද්‍යාවේ සිට විද්‍යාව කරා යන ගමනක්, අඳුරේ සිට ආලෝකය කරා යන ගමනක්. ඒ බව හෙළිවෙන ගාථා කීපයකුයි අද අපි මාතෘකාව හැටියට ඉදිරියට ගත්. සුත්ත නිපාතේ පාරායන වගේ අජිත මාන පුච්චා නමැති සූත්‍රයේ මේ ගාථා දකින්න ලැබෙන්නේ. ඒ ගාථාවට නිදාන කතා වශයෙන් දැක්වෙන්නේ බාවරී බ්‍රාහ්මණයා පිළිබඳ ප්‍රවෘත්තියයි. කෙටියෙන් දක්වතොත් බාවරී කියන වේද මන්ත්‍රවල පරතරයට ගිය බ්‍රාහ්මණ ආචාර්යවරයෙක් කොසල් රටේ ඉඳලා තමන්ගේ ශිෂ්‍යයින් 16 දෙනාත් එක්ක දක්ෂිණාපත නමින් ඒ කාලේ හැඳින්වුණු දකුණු ඉන්දියාවේ ඈත ප්‍රදේශයේ බලා පිටත්ව ගියා. පිටත්ව ගියේ ආකින්චඤ්ඤ නම් වූ කිසිවක් නැති බව සොයාගෙන. එහෙම දුර මාර්ගයක් ගෙවලා ගිහිල්ලා ගෝදාවරී නදී තීරේ අස්සක කියන රටේ රජුට අයිති ප්‍රදේශයක මේ පිරිස ආශ්‍රමයක් හදාගෙන වාසය කළා. ඒ ආශ්‍රමයේ ශිෂ්‍ය පිරිසක් ක්‍රමක්‍රමයෙන් වැඩි වුණා. ඒ වගේම ඒ ගම් ප්‍රදේශයත් සමෘද්ධිමත් වුණා. රජතුමා ඒ ගම් ප්‍රදේශයේ ආදායම මේ ආශ්‍රමයට යොමු කළා. නමුත් බාවරී බ්‍රාහ්මණයා ඒවා යොදා ගත්තා යාග පවත්වන්න කලින් කලට. එක් අවස්ථාවක ආදායම යොදලා මහා යාගයක් පවත්වලා ඒ බාවරී බ්‍රාහ්මණ ආචාර්යවරයා ආශ්‍රමයට ආව හැටියෙම එක්තරා ආගන්තුක බ්‍රාහ්මණෙක් ඇවිල්ලා ඉල්ලනවා මට අපහන 500ක් දෙන්න කියලා. එතකොට මේ බාවරී බ්‍රාහ්මණයා කියනවා මගේ තියුණු ඔක්කොම දාන වස්තුව මම දීලා ඉවරයි, කවරු 500ක් දෙන්න හැටියක් නැහැ කියලා. එතකොට මේ කුහක බ්‍රාහ්මණයා කියනවා ඔබට ඒ මා ඉල්ලන දේ දෙන්න බැරි නම් 7 දිනකින් ඔබේ හිස සත්කඩකට පැනනවා ඇති කියලා. මේක ශාපයක් නිසා විභාවරී බ්‍රාහ්මණයා බය වෙලා ආහාරත් නොගෙන ධ්‍යාන වඩන්නත් බැරිව දුකෙන් ඉන්නවා දැකලා එකවත් දේවතාවෙක් ඇවිල්ලා බාවරී බ්‍රාහ්මණයාට කියනවා සැනසීම වශයෙන්, ඒ කුහක බ්‍රාහ්මණයා හිස් මුදුන දන්නෙත් නැහැ, හිස් මුදුන ඇදවැටීම දන්නෙත් නැහැ, ඒ පිළිබඳ ඥානයක් ඒ බ්‍රාහ්මණයාට නැහැ කියලා කිව්වා. එතකොට මේ බාවරී බ්‍රාහ්මණයා අහනවා ඔබ දන්නවාද හිස් මුදුන මොකද්ද කියලා, හිස් මුදුන ඇදවැටීම මොකද්ද කියලා? එතකොට දේවතාවා කියනවා මාත් ඒක දන්නේ නැහැ. හිස් මුදුනත් හිස් මුදුන ඇදවැටීමත් පිළිබඳ ඥානය බුදුවරුන්ටම විශේෂ වූ දෙයක්. බුදුවරුන් තමයි ඒ ඥානය දන්නේ. එතකොට ආයෙත් කියනවා මේ ලෝකයේ මේ පොළොතලේ යම් කෙනෙක් දන්නව නම් මේ කාරණේ මට ඒක කියන්නේ කියලා. ඔන්න එතකොට දේවතාවා ප්‍රවෘත්තියක් හෙළි කරනවා. කපිල වස්තු පුරයෙන් නික්මිලා ඒ ශාක්‍ය සිංහ ලෝකනායන් වහන්සේ සම්බෝධියට පත් වෙලා දැන් කොසල් රටේ දැන් ලෝකයේ ධර්මය දේශනා කරමින් වැඩවාසය කරනවා විමුක්තව. ඒ සම්බුදු රජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඔය ප්‍රශ්නේ අහන්න කියලා මේ සම්බුද්ධ කියන වචනේ නැටි බ්‍රාහ්මණයාගේ අර ශෝකය සංසිඳිලා හිත ප්‍රීතියෙන් නිල්පිලා ගියා. ඊට පස්සේ අහනවා කවර ගමක ජනපදයක නගරයක මේ ඒ භාග්‍යතුන් වහන්සේ වැඩවාසය කරන්න කියලා. එතකොට මේ දේවතාවා කියනවා කොසල් රටේ සවැත් නුවරේ කියලා. ඉතින් මේ බාවරී බ්‍රාහ්මණයා තමන් බොහොම වයෝවෘද්ධ නිසා ශිෂ්‍යයින් 16 දෙනාට කතා කරලා කියනවා ලෝකේ කලාතුරකින් 15 වෙන බුදු කෙනෙක් සම්බුදු කෙනෙක් දැන් 15 වෙන ඉන්නවා. ඔය පිරිස ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සමු වෙන්න කියලා කිව්වහම ඒ පිරිස ඒ ශිෂ්‍යයින් අහනවා අපි ඒ බුදුරජාණන් වහන්සේ දැක්කහම කොහොමද අඳුනගන්නේ බුදු කෙනෙක් කියලා. එතකොට මේ බාවරී බ්‍රාහ්මණයා කියනවා අපේ වේද මන්ත්‍රවල තියෙනවා 23 මහා පුරුෂ ලක්ෂණයක් ගැන. ඒ පුරුෂ ලක්ෂණයම් පුරුෂයෙකු තුළ යම් කෙනෙකු තුළ තිබෙනවා නම් කෙනෙකුගේ ශරීරයේ තිබෙනවා නම් ඒ පුද්ගලයාට යා හැකි මාර්ග දෙකයි තියෙන්නේ. ජීව හිටියොත් චක්‍රවර්ති වෙනවා, පැවිදි වුණොත් සම්බෝධියට පැමිණෙනවා කියලා. එනකට කිව්වා මේ ඔබ හැම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම මනසින්ම ප්‍රශ්න මෙන්න මේ ප්‍රශ්න අහන්න. මේ මගේ වයස, මගේ ගෝත්‍රය, මගේ දැනුම, මගේ ශරීරයේ තියෙන ලක්ෂණ, ශිෂ්‍ය ප්‍රමාණය ආදිය ගැන මනසින් මහන්න. ඒ වගේම මේ මුදුනත් හිස් මුදුනේ ඇදවැටීම් ගැනත් මේ මනසින්ම ප්‍රශ්න කරන්න. අනාවරණ ඥාන දර්ශනේ බුදුරජාන්සේට තිබෙන නිසා ඒකට මනසින් නැසු ප්‍රශ්න වලට වචනෙන් පිළිතුරු දෙනවා ඇති කියලා. ඔන්න ඊටකට ඒ ශිෂ්‍ය පිරිස ටිකක් වෙලා ගියා. දක්ෂිණාපතේ ඉඳලා දීර්ඝ මාර්ගයේ මේ පිරිස 16 දෙනෙක් අජිත, තිස්ස මෙත්තෙය, පුන්නක, මෙත්තගු, දෝතක, උපසීව, නන්ද, හේමක, තෝදෙය, කප්ප, ජතුකන්නි, භද්‍රාවුද, උදය, පෝසාල, මෝගරාජ, පිංගිය කියන 16 දෙනයි. මේ ශිෂ්‍ය පිරිස එතකොට දිගමාගේ ගෙවලා ඒ පිරිස යනකොට බුදුරජාණන් වහන්සේ මගධ රටේ පාසානක චෛත්‍ය ළඟ සංඝයා වහන්සේලාට ධර්ම දේශනා කරමින් හිටියේ. එතකොට මේ පිරිස ඒ කන්දට නැගිලා ඊළඟට අජිත මානවකී අර බ්‍රාහ්මණයා බාවරි බ්‍රාහ්මණයා පැවරු ප්‍රශ්න හිතින් මැසුවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ පළමුින් මැසුවේ අර ඒ තමන්ගේ ආචාර්යවරයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වචනයෙන් පිළිතුරු දුන්නා. ඒ බාවරි බ්‍රාහ්මණයාගේ වයස 120යි. නාම ගෝත්‍ර නාමයේ බාවරි, ශරීරයේ 23 මහපුරුෂ ලක්ෂණ වලින් 3ක් තිබෙනවා. වේදපාර ගත්තේට පැමිණි කෙනෙක්, ශිෂ්‍යයන් 500ක් ඔය ආදී වශයෙන් ප්‍රකාශ කළා. ඒ පිරිස අහන් සිටි පිරිස පුදුම වුණා. කිසිම ප්‍රශ්නයක් නැතිව බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන ආකාරය. ඔන්න ඊළඟට අජිත කියන ඒ ප්‍රධාන ශිෂ්‍යයා අර කියාපු ප්‍රශ්නයක් ඇහුවා. හිතෙන් බාවරි බ්‍රාහ්මණය අහනවයි, මුදුන මොකක්ද, මුදුනේ ඇදවැලීම මොකක්ද කියලා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ධාතාවකින් ප්‍රකාශ කරනවා, අවිජ්ජා මුද්ධාදි ජානාහි, විජ්ජා මුද්ධාදි පාතිනි, සද්ධා සති සමාධිහි, ඡන්ද විරියේන සංයුතා. ඒ ධාතාවෙන් ප්‍රකාශ කරනවා, අවිද්‍යාව මුදුන, ඉස්මුදුන අවිද්‍යාවයි, ඉස්මුදුන ඇදහැලීම විද්‍යාවයි, ඒ විද්‍යාව ඡන්ද විරිය සති සමාධි ඒවයින් යුක්තයි. මේ ධාතාව ප්‍රකාශ කළ හැකියේ අර තිෂයෙන් 16 දෙනා අජිත ප්‍රධාන ඒ ශිෂ්‍යෙන් 16 දෙනා බොහොම භක්තියෙන් බුදුරජාණන් වහන්සේගේ පාරණඟ ඇද වැටිලා මේ ප්‍රකාශ කරනවා. බාබරි තමන්ගේ ශිෂ්‍යයන් සමග භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේත් ආශිර්වාද කරනවා ඒ ශිෂ්‍යයන් සහිත ශිෂ්‍යයන් වගේම බාවරි සුඛිත වේවා. අජිත මානවකයට විශේෂ ආශිර්වාදයක් කරනවා, ඔබත් සුවපත් වේවා, ඔබත් දීර්ඝායුෂ වේවා කියලා. ඊළඟට ප්‍රපරණවා, භාවරීට හෝ ඔබ හැමට යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්න මගෙන් අහන්න, මම ඒවා පිළිතුරු දෙන්නම් කියලා. ඔන්නේ අවස්ථාවේ තමයි අර ප්‍රධාන ශිෂ්‍යයා වන අජිත අර අපි මාතෘකා කළ ගාථා වලින් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළේ. මේ පාරායන වගේ 16 දෙනාගේම ප්‍රශ්නත් ඒ වාට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුරු මහා ගැඹුරු අන්දමින් සඳහන් වෙනවා. මේ අජිත මානවකයා ඇසු ප්‍රශ්න තමයි අපි මාතෘකාව හැටියට ගත්තේ. කේනස්සු නියුතෝ ලෝකෝ කේනස්සු නප්පකාසති කිස්සාභිලේපණං බ්‍රූසී කිංසු තස්ස මහභයං. මේ ලෝකය කුමකින් වැසුනේ වේද? කුමක් නිසා මේ ලෝකය නොබබලන්නේද? මේ ලෝකයට ඇති ඇලෙන සුළු ලාටුව මොකක්ද? මේ ලෝකයේ ඇති ලොකුම බය මොකක්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. අවිජ්ජාය නියුතෝ ලෝකෝ වේවිච්ඡා පමාදානක් පකාසති ජප්පාභිලේපණං රූමී දුක්ඛං අස්ස මහභයං. මේ ලෝකයේ අවිද්‍යාවෙන් බැහැලයි තියෙන්නේ. මසුරුකම ප්‍රමාදය නිසා බබලන්නේ නැහැ. ඊළඟට තණ්හාව තමයි ලෝකයේ තියෙන ලාටුව, ඇලිලා ඉන්න ලාටුව. දුකයි ලෝකයේ තියෙන මහත් බය. ඔන්න ඊළඟට ආයිත් තව ප්‍රශ්නයක් අජිත මානවකී අහනවා. සමන්ති සබ්බ දී සෝතා සෝතානං කිං නිවාරණං සෝතානං සංවරං බ්‍රූහි කේන සෝතා පිටියරේ. පැත්තෙන්ම දිය පහරවල් ගලාගෙන එනවා. මේ දිය පහරවල් කියේ තණ්හාස. තණ්හා දිය පහරවල් ගලාගෙන යන පැත්තෙන්ම. සමන්ති සබ්බ දී සෝතා සෝතානං කිං නිවාරණං. මේ දිය පහරවල් වළක්වන්න වැළැක්වීම, දිය පහරවල් වල වැළැක්වීම කුමක්ද, වළක්වන්නේ කොහොමද? සෝතානං සංවරං බ්‍රූහි. අනේ දිය පහරවල් සංවර කිරීම ගැනීම ගැන, ඒක ඒ සංවර කරන කිරීම ගැන ප්‍රකාශ කරනු මැනව. කේන සෝතා පිටියරේ. මේ දිය පහරවල් සම්පූර්ණයෙන් වසාලන්නේ කුමකින්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. යානි සෝතානි ලෝකස්මින් සති තේසං නිවාරණං සෝතානං සංවරං භූමි පඤ්ඤා යේතේ පිඨියරේ. යම් තාක් ලෝකේ අර තණ්හා සැඬවතුරු තිබෙනවා නම් යානි සෝතානි ලෝකස්මින් සති තේසං නිවාරණං සතියයි ඒවායේ නිවාරණය කරන වළකීම. සෝතානං සංවරං භූමි ඒකයි ඒ දිය දැල්වල සංවරය, සංවර කිරීම. නමුත් පඤ්ඤා යේතේ පිඨියරේ ප්‍රඥාවිනුයි ඒවා මුළුමනින්ම වසාලනු ලැබෙන්නේ. ඔන්න එතකොට අපි මේ ප්‍රශ්න ඒවාට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුරක් අපි ප්‍රකාශ කළා. දැන් ඉතින් පීමිනේ ගැන යමක් කියන්නයි. දැන් ප්‍රධාන වශයෙන් මේ පින්වතුන්ට තේරෙන්නේ නැති මේ ගාථා තුලින් අපි අර මේ ධර්මයේ නිතර හමු වෙන අවිද්‍යාව, තෘෂ්ණාව ගැන කියවුණා ප්‍රධාන වශයෙන්ම. එතකොට ධර්මය දන්න කවුරුත් ඒ කාරණේ ඒ තැන් වලින් කියවලා තියෙන විශේෂයෙන්ම අනමතග්ග සංයුත්තේ බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව ගැන අවිද්‍යාවත් තණ්හාවත් ගැන ප්‍රකාශ කරපු පාඨය මහ පුදුමයි. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණාණං සත්තාණං තණ්හා සංයෝජනාණං සන්ධාවතං සංසරතං. ඔය විදිහට කි ප්‍රකාශ කරනවා මේ අවිද්‍යාවෙන් බැහිලා තණ්හාවෙන් බැඳිලා සසර දුවන්නා වූ සැරිසරන්නා වූ සත්වයන්ගේ මුල් කෙලවරක් නොපෙරේ. තවත් තැන්වල කියවෙනවා අවිද්‍යාව පිළිබඳව මුල කෙලවරක් පෙන්වුම් කරන්න බැරි බව බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමත් දක්වන සමහර තැන්වල. ඉතෝ පුබ්බේ අවිද්‍යා නාහුසි අතපච්චා සම්භවි කියලා කියන්න හැටියක් නැත. මීට කලින් අවිද්‍යාව තිබුණේ නැහැ, ඊට පස්සේ ඇති වුණා කියලා කියන්න අවිද්‍යාවේ සීමාවක් දක්වන්න බෑ. ඔන්න එතකොට ඒ අවිද්‍යාවත් තණ්හාවත් දෙන්න නිසා තමයි මේ දීර්ඝ කාලයක් සංසාරයේ ලෝකයා සැරිසරන්නේ. ඊළඟට ඔන්න දැන් මෙතන කියවුණා අවිද්‍යාව අවිද්‍යාවෙන් ලෝකේ වැහුණා කියලා. මොකද්ද මේ ලෝකේ? මොකද්ද මේ ලෝකේ? ඒක ගැනත් අපි මේ ආර්ය ව්‍යවහාරයට අනුව මේ ධර්මයට අනුව ලෝකය කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. අද මේ ලෝකය ගැන බොහෝ දෙනා කතා කරනවා. මේ ලෝකය ගැන කතා කරාට මොකද මේ ලෝකය ගැන තේරුමක්වත් නැති අය බොහෝ විට මේ බුදුරජාණන් වහන්සේ යන ලෝකය හඳුන්වලා දෙනවා. ඒ තැන්වල සූත්‍ර වලින් පෙන්නු කරනවා. ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සමිද්දි කියන සාමීන් වහන්සේ ලෝකෝ ලෝකෝති භන්තේ බුච්චති චිත්තාවතානුකෝ මන්තේ ලෝකෝති බුච්චති ලෝකේ ලෝකය කියලා මිනිස්සු කියනවා. කෙතකින්ද මේ ලෝකයක් වෙන්නේ? ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යත්තකෝ සමිද්ධාති චක්කු අති රූපා අති චක්කු විඥානං අති චක්කු විඥාතබ්බා ධම්මා අති තත්ත ලෝකෝ වා ලෝක පඤ්ඤාති වා. යම් තැනක ඇසක් තියෙනවනම් රූප තියෙනවනම් චක්කු විඥානයක් තිබෙනවනම් චක්කු විඥාණයෙන් දැති යුතු දේවල් තිබෙනවනම් අන්න එතන ලෝකයක් තිබෙනවා, ලෝක ප්‍රඥප්තියක් තියෙනවා කියලා. ඒ විදිහට ඇස කන නාසය දිවකය මන කියන ආයතන හය ආශ්‍රයෙන් ඒ විදිහට ප්‍රතිපුත් තැන්වල ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක අවස්ථාවකේ සංඝයා වහන්සේ ප්‍රකාශ කරන යේන කෝ ආවුසෝ ලෝකස්මින් ලෝක සංඝී හෝති ලෝකමානී අයං උච්චතිය අරියස්ස විනීයේ ලෝකෝ. යමකින් ලෝකයේ පිළිබඳව මාන්නයක් ලෝකයේ පිළිබඳව සංඥාවක් මානයක් ඇති කර ගන්නවා නම් ඒකයි මේ ආර්ය විහාරයට යන ලෝකය කියලා කියන්නේ. මොහකින්ද කුමකින්ද මේ ලෝකයේ පිළිබඳ සංඥාවක් මානයක් ඇති කරගන්නේ? ඇස කන නැහැ දිව කය මන. ඔන්නෝයින් අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ලෝකය කියන්නේ සලායතන ලෝකයයි. සලායතනට පර්යාපන්න සලායතනට අතුල් වෙන හරිය තමයි ලෝකය. ඔන්න ඊළඟට අපි මේක ගැන වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගන්න එක්තරා වටිනා උපමා කතාවක් ඉදිරිපත් කරමු. අංගුත්තර නිකායේක තැනක වේරංජ කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ නිග්‍රහ වැටියට වචන කීපයක් යෙදුවා නිග්‍රහ කිරීමට. බුදුරජාණන් වහන්සේ හැම වචනයක්ම ඒකට නව්‍යාර්ථයක් ගන්වලා ධර්මයේ පැත්තට නැඹුරු කළා. ඒක ඒ වචනේ තියෙන ඒ කිලිටි බව නැති කරා. ඒ වගේ ඒක වචනයක් තමයි බුදුරජාණන් වහන්සේට මේ වේරංජ බ්‍රාහ්මණයා කිව්වා අපගබ්බෝ සමනෝ ගෞතම. ශ්‍රමණ ගෞතමේ අපගබ්බ කියලා කිව්වේ නරක උත්පත්තියක් තියෙනවායි කියන. නරක ගර්භයකින් උපන්න හරන්නේ එහෙම එකක් මේ අපි කියන්නේ මේ කාලේ කුණුවරුප කියනවා යන්නේම දෙයක්. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ ඇරෙව්වා ඔව් ඇත්ත තමයි අපගබ්බ තමයි මම නැවත මව කුසේක මම උත්පත්තිය ලබන්නේ ගර්භයක උත්පත්ති. ඒක නිසා ඔබ කියාපු එක හරි. එහෙම කියලා නැවැත්ුවේ නැහැ. ඔන්න අමුතු උපමාවක් දෙනවා. බ්‍රාහ්මණය යම්කිසි කිකිලියක් බිත්තර 8ක් 10ක් හෝ 12ක් දමලා ඒ බිත්තර රකින්න. ඒ රැක බිත්තර වලින් යම්කිසි කුකුල් පැටියෙක් පළමිනි වරට නියතුඩින් හරි කොටෙන් හරි ඒ බිත්තර කටුව බිඳගෙන එළියට එනවා. ඒ කුකුල් පැටියට බ්‍රාහ්මණය නුඹ කියන්නේ කනිෂ්ඨ කියලාද ජ්‍යෙෂ්ඨ කියලාද? බ්‍රාහ්මණය කියනවා බවත් ගෞතමේ මම යාට කියන්නේ ජ්‍යෙෂ්ඨ කියලායි. අන්න ඒ වගේ හිතාගන්නේ කියලා ඔන්න බුදුරජාණන්සේ ඒක සම්බන්ධ කරනවා. එසේම මේ අවිද්‍යාවට අවිද්‍යාවෙන් වැසුනා වූ අවිද්‍යාව නැතිව බිත්තර නැමැති බිත්තර කටුවේ හිර වෙලා ඉන්නා වූ මේ ලෝක සත්‍ය අතර මාමයි පළමෙන් වරට ඒ බිත්තර කටුව බිඳගෙන එළියට ආව කුකුට පෝතකයා කුකුල් පැටියා. ඒක නිසා මට ජ්‍යෙෂ්ඨ කියන වචනේ කියන්න වෙනවා කියලා. ඕක ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් මොකද්ද බිත්තර කටුව? මොකද්ද බිත්තර කටුව? ඒකට මුළු මහත් ලෝකයේ අහිර වෙලා ඉන්න බිත්තර කටුව තමයි අර අපි කලින් කියාපු සලායතන බිත්තර කටුව. මේ විද්‍යාඥයනුත් ඇතුළේ හැම දෙනෙක්ම ඕක තුල අහිර වෙලා ඉන්නේ. ඒකට බිත්තර කටුව බිඳීම කියන්නේ මොකක්ද? බිඳගෙන එළියට එනවා කියලා. ලෝකුත්තර වීම. ලෝකෝත්තර වීම. මේ බිත්තර කටුවට සීමා වුණු ප්‍රත්‍යක්ෂ ඥානයි ලෝකයා කතා කරන්නේ. විද්‍යාඥය කතා කරන්නේ හැම දෙනෙක්ම දන්නේ. නමුත් මේ ධර්මය තුල අන්න බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර කියලා කියන්නේ. ඒ මේ සලායතන නිරෝධ කියලා එක පැත්තකින් පෙන්නු කරනවා. මේ සලායතෙන් නිරුද්ධ වුණු අවස්ථාවෙත් යම්කිසි ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. අන්න ඒක තමයි අර බිත්තර කටුවෙන් එළියට එීම. ඒ විවෘත ඒ එතනයි විමුක්තිය තියෙන, එතනයි නිවන. අන්නේ පැත්තෙන් හිතා ගන්න. එතකොට අපි අර අවිද්‍යාවත් ලෝකයක් පිළිබඳ වඩා ගැඹුරු අර්ථයක් එතනින් දුන්නේ. ඒ වගේන තවත් ඉදිරියට සමහර විට කියන්න වෙනවා. අන්න එතකොට ඒ අවිද්‍යාවත් ඊළඟට තණ්හාව ගැනත් කියමු. තණ්හාවත් බොහෝ විට තණ්හාව ගැනත් අර ලාටුව කියන වචනේ වල ලේප සමහර විට විසත්තිකා කියන වචනේ වල විසත්තිකා කියන්නේ ඇලෙන සුළු දෙයක්. ඔය විදිහට මේ තණ්හාවේ තියෙනවා සංයෝජන කියන එක තුල තියෙන තේ බැඳෙන ගතිය. ඒකට අවිද්‍යාවෙන් වහනවා, තණ්හාවෙන් අලවනවා. එහෙම නැත්නම් බඳිනවා. ඒකට බඳිනවා. ওই දෙක තමයි අපි අර සමහර වෙලාවට කියන්නේ තාත්තයි අම්මයි කියලා සංසාරේ. ඉතින් ওই දෙක තුලින් තමයි දුකක් රැස් වෙන්නේ. මුළු මහත් මේ සංසාර දුක පරිසම්පාදේ බැලුවහම පේනවා අවිද්‍යාපත්‍ය කියලා පටන් ගන්න මැදහරිය තියෙන තණ්හා. කොහෙන් බැලුවත් මේ දෙක තමයි. ඉතින් මේ තණ්හාව ගැන ඒ ඇලෙන සුළු බව පෙන්눔 කරන වටිනා උපමාවක් එක් අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ දෙනවා. සතිපට්ඨාන සංයුත්තේ අමුතු විදිය උපමාව. මහණෙනි මේ හිමාලයේ වණී ඇතැම් භූමි ප්‍රදේශ තියෙනවා සම භූමි භාග. ඒවායේ මිනිස්සුනුත් සැරිසරනවා වඳුරුනුත් සැරිසරනවා. අන්න ඒ බඳු භූමි භාගයක වඳුරු වැද්දේ වඳුරු වැද්ද සමහර විට මේ වඳුරන් අල්ලන්න ලාටු වගේක් අටවනවා. අපි හිතමු ඒ මොකක් හරි ලී කැබැල්ලක එහෙම නැත්නම් ගසට කඳක ලාටු අලවල තියෙනවා වඳුරෝ ඒ රස ඇති ලාටුවක් වෙන්නේ නැහැ. ඉතින් අර එතන බුදුරජාණන්සේ ප්‍රකාශ කරනවා එච්චර ලොල් ස්වභාවය නැති යම් කිවි අවබෝධයක් ඇති වඳුරන් ඈතදීම දැකලා ඒ ලාටුවෙන් ඉවත් වෙනවා. නමුත් අර ලොල් ස්වභාවය ඇති මෝඩ වඳුරෝ ඇවිල්ලා අර ලාටුව ඔන්න එක අතකින් අල්ලනවා. ඒක ඇලෙනවා. දෙවෙනි අතත් දිනා ඒක මුදා ගන්න බෑ. ඒකත් ඇලෙනවා. එක කකුලක් ලං කරනවා ඒක අත මුදා ගන්න ඒකත් ඇලෙනවා. අනිත් කකුල ලං කරනවා ඒකත් ඇලෙනවා. ඊට පස්සේ ඉතින් තමන්ගේ අර කට හොම්බ ඒක කිට්ටු කරනවා මේ අත මුදා ගන්න ඒකත් ඇලෙනවා. ඔන්න එතකොට පස් තැනකින් ඇලිලා ඉන්නකොට අර වඳුරු වැද්ද ඇවිල්ලා විදලා අර වඳුරා දී කැල්ලත් එක මුස්සගෙන යනවා. මොකද්ද මේ උපමා? බුදුරජාණන් කියන්නේ පංචකාම ගුණ. පංචකාමයේ මන්නේ විදිහටයි කියලා බුදුරජාණන් සේ උපමාවෙන් පෙන්නුණා. එතන අර ඇලෙවෙන ඇලෙන ගතිය හොඳට පැහැදිලි වෙනවා මේ උපමාව තුලින්. ඉතින් ඔන්නෝම ඒ අර තණ්හාව ගැන කියනකොට. ඉතින් ওই දෙක තුලයි මුළු මහත් දුක සකස් වෙන්නේ. අපි කිව්වේ ජප්පා විලේපණං රෝසි. ඊළඟට ලෝකෙට තියෙන ලොකුම භය තමයි මේ පින්තුන් ඔය පරිසම්පාදේශනායමත් අහලා තින්න තත්ත්වය කියවල තියෙනවා. ඒ පරිසම්පාද සූත්‍ර වලින් අපිට පෙන්නුම් කරන්නේ දුක සකස් වෙන හැටි. මුළු මහත් පංච පාදානස්කන්ධ දුක්ඛය සකස් වෙන හැටි. අවිද්‍යාවෙන් පටන් ගෙන තණ්හාව, තණ්හාවේ දෙක එකතු වෙලා අන්තිමට මේ මුළු මහත් පංච පාදානස්කන්ධ දුක්ඛය සකස් වෙනවා. ඔන්න එතකොට මේ මුල් ගාථාවේ කියපු ප්‍රධාන කාරණා ටික එතනින් පේනවා. ඊළඟට කියන්නේ තණ්හාවේම ස්වභාවයක්. සමන්ති සබ්බදී සෝත. අර ඊළඟට ආජිත මානව කිය අහන එකක් තමයි. හැම පැත්තෙම මේ දිය පහරවල් තණ්හා දිය පහරවල් ගලාගෙන එනවා. මේවා කොහොමද මේවා වළක්වන්නේ කියන ප්‍රශ්නයයි තියෙන්නේ. එතකොට මේ දිය පහරවල් ගැන ධම්මපදයේ සමහර වෙලට දක්වනවා 36ක් හැටියට. ජස්ස චත්තින් සති සෝතා මනාපස්සවනා භුසාදිවසි ඇතෙන් තැන්වල 36ක් හැටියට දක්වනවා. ඉතින් මේවා තේරුම් කරන්නේ මෙහෙමයි. ඇස කන නාසය දීපකය මන කියන ඉන්ද්‍රිය වලින් ඒ අරමුණු වෙතට ගලාගෙන යන තණ්හා දිය පහරවල්. ඒ 6 කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා කියන තණ්හා තුනෙන් වැඩි කරාම 18ක් වෙනවා. ඒක ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකෙන් වැඩි කරාම 36ක් වෙනවා. සමහර තැන්වල ඒක අටුවා ආදී දක්වනවා. ඒක අතීත අනාගත වර්තමාන වශයෙන් වැඩි කරලා තවත් තුනකින් වැඩි කරාම 108ක් වෙනවා. එතකොට ඔන්න ඔහොම 108ක් වෙන තණ්හා දිය පහරවල්. ඌවා වළක්වන්නේ කොහොමද කියන එකයි ඒ අජිත්ගේ ප්‍රශ්නේ. ඔන්න ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඒක සති නිවාරණ. ඉතින් මේක දැන් ඒක නිසාම තමයි මේ පින්න හිතා ගන්න පුළුවන්. අර සතර සතිපට්ඨානයේ අර්ථනම් තැනක් බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ. ඒ කායන මාර්ගය හැටියට චත්තාරෝ සතිපට්ඨාන. මේ සතිය කියන එක සතියත් ප්‍රඥාවත් තමයි ඇත්ත වශයෙන්ම මේ ධර්ම අතර ඊටාත්ම ප්‍රායෝගික වශයෙන් ඊටාත්ම වැදගත් දේවල්. ඉතින් ඒක මේ සතියේ වැදගත් තමයි හෙළි වෙන තව නොයෙකුත් සූත්‍ර තියෙනවා. මේක එකක් අපි පෙන්වුම් කරන්නේ මේවා ගැන ගැඹුරින් හිතන්නයි. එක් අවස්ථාවක උන්නාද කියන බ්‍රාහමණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ පංචේන්ද්‍රියයන් ඇස කන නාසය දිව කය කියන ඒ ඉන්ද්‍රියන්ට අදාළ වෙන වෙනම ගොදුරු බිම් තියෙනවා. ඒ කියන්නේ ඇසට බහැ රූප අහන් රූප දකින්න මිසක් කනින් කරන දේවල් ඇසට ඇසින් කරන්න බෑ. ඊළඟට කනට බහැ රූප දකින්න. ඒ වගේ ඒ එක එක නාට අයිති ගොදුරු විෂයන් ගෝචර විෂය කියලා කියන්නේ ඇස ගොදුරු ගන්න ඒක මාර්ගයකින් රූප ගොදුරු කන ශබ්ද ගොදුරු අන්න හිතා ගන්න. එතකොට ඒ හයට ඒ පහට මුල් පහට අදාළ ගොදුරු බිම් වෙනස්. ඊළඟට මේ බ්‍රාහ්මණය අහනවා භවත් ගෞතමිනි මේ ඉන්ද්‍රිය පහේ ගොදුරු බිම් වලින් ගේන ගොදුරු ඒවට පිළිසරණ මොකක්ද? පිළිසරණ කියන කියන්නේ ඒවා ගිහිල්ලා එකතු වෙන්නේ කොතෙන්ටද? අන්න බුදුරජාණන් පිළිතුරු දෙනවා මනසට. මේ පිළිඳුන් දෙක හිතා ගන්න පුළුවන් මේ බාහිර ඉන්ද්‍රිය පහෙන් එන ඒවා ගිහිල්ලා එකතු වෙනවා මනසට. ඔන්න ඊළඟට ප්‍රශ්නයක් අහනවා මනසට පිළිසරණ මොකක්ද? මනසට පිළිසරණ මොකක්ද කියලා වහා බුදුරජාණන් දෙන පිළිතුර සතිය. මනසට පිළිසරණ සතිය. ඔන්න ඒක තවත් ඈතට යනවා. මේක නිකන් ගැටලුවක් හරියට ප්‍රේලිකාවක් වගේ සාමාන්‍ය බැලුවා. නමුත් මුළු මහත් ධර්මයේ මේක තුල අඩංගු වෙනවා. ඊළඟට අහනවා සතියට පිළිසරණ මොකක්ද? සතියට පිළිසරණ විමුක්තියයි. විමුක්තියට පිළිසරණ මොකක්ද? විමුක්තියට පිළිසරණ නිවන. එතනින්ම කතා ඉවරයි. ඉතින් අපිට පේනවා එයින් අර සතිය කොයිතරම් වැදගත්ද කියලා. අර පහෙන් ගේන ඒවා හිතට ආවට පස්සේ ඒවා පිළිබඳ යම් පාලනයක් කරන්න පුළුවන් සතිය. ඒක නිසාම තමයි දැන් කොටිකුත් සූත්‍රවල මේ පින්තුන අහලා තියෙන්නේ. විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට සතිය දොල්කුපාලයේ හැටියටත් දක්වලා තියෙනවා. ඇතැම් තැන්වල බුත්ත්ද්වාරතා කියලා කියන්නේ ඉන්ද්‍රිය සුබුත්ත්ද්වාරතා දොරටුපාලයට අයිති වැඩක් නේ. සුදුසු අය ඇතුල් කරනවා, නුසුදුසු අය මොකට වහන දොර වහන අනිවාර්යයි. තවත් තැන්වල බුදුරජාණන් වහන්සේ සතිය හඳුන්වලා තියෙනවා සති ආරක්ෂ සාරති කියලා. රථයක උපමාවකින් දක්වපු අවස්ථා රථයක් පදවන සාරති රියදුර. ඒ වගේම රත්මේ යෙදෙන කෙනා ওই විදිහට නෝක දොරටුපාලය ওই විදිහට ඒ සතියේ කෘත්‍ය පෙන්වන්න කරනවා. සිතට ආරක්ෂාව සපයා දෙනවා. අන්න ඒක නිසා තමයි ඒ සතිය අරතරන් වැඩිගත් හැටියට මේ ගාථාවෙන් පෙන්වු කරලා තියෙන්නේ. නමුත් ඔන්න අන්තිම පදයේ සමාවිත ගැටලුවක් වෙන්න පුළුවන්. සතියෙන් කරන්නේ වැළැක්වීම පමණ. ගලාගෙන දෙන දිය පහරවල తాවකාලිකව වැළැක්වීම පමණයි ඒ සතියෙන් කරන්නේ. මේක සම්පූර්ණයෙන් මුළුමනින් වසාලන්නේ ප්‍රඥාව. ප්‍රඥාව. එතන ගැටලුවක්. මොකද්ද මේ ප්‍රඥාව කියන්නේ කියන එකත් ගැටලුවක් වෙන්න පුළුවන්. කොහොමද මේ ප්‍රඥාවෙන් ඔක්කොම මේ වහන්නේ දිය පහරවල්? ඔන්න එතන ඉඳලා අපි ටිකක් ඈතට යමු. ඔන්න ඒකෙදි දැන් ඔය අපි ප්‍රකාශ කරන්නේ අර මුදුනක් මුදුන ඇදහැලීමක් පිළිබඳ කතාන්තරය. ඒකනේ මේකේ මේක මේ මුළුමහත් දේශනාවට මුල. එතකොට මුදුන අවිද්‍යාව කියලා කිව්වා. මුදුන ඇදහැලීම කියන්නේ අවිද්‍යාව බිඳහැලීම. අවිද්‍යාව බිඳහැලන්නේ කොහොමද? අවිද්‍යාවෙන් දෙලින් තුලින් තමයි විද්‍යාව මතුවෙන්නේ. අවිද්‍යාව නැති වෙනකොට විද්‍යාව මතුවෙන. විද්‍යාව කියන්නේ අවබෝධය. ඒ අවබෝධය ගැන කියනකොට ඔන්න අර ප්‍රඥා කතා වෙනවා. ප්‍රඥාව ප්‍රඥා ආලෝකයක් හැටියට දක්වන සමහර තැන්වල. දැන් අර අපි කියවනේ විතර කටුවේ ඇතුලේ හිර වෙලා ඉන්නවා කියලා. විතර කටුවෙන් එළියට ආවට පස්සේ තමයි ඔන්න නියම විදිහටම පේන්නේ. විතර කටුවේ හිර වෙලා ඉන්න කෙනාට ඒ ඊට එහාට පේන්නේ නැහැ. ඒකට අන ප්‍රඥාව. ඒක නිසා තමයි ප්‍රඥාව මහ පුදුම විදිහට ඒවා ඇතැම් තැන්වල දක්වලා තියෙනවා. ප්‍රඥාව ඇසක් හැටියට මේ පින තුන අහලා මාස ඇස දිවස පෙනස මාංශ චක්ෂුසේ කාටක් තියෙන ඊළාට දිබ්බ චක්කු කියලා කියන ඔය ඍෂිවරු එහෙම ඥානලාභින් ලබා ගන්න දිවස ඊටත් වඩා ඉහළක තමයි බුදුරජාණන්තු ලෝකෙට හඳුන්වලා දුන්න ප්‍රඥායස. මේ ප්‍රඥායසත් මතු කර ගන්න ආකාරය ප්‍රඥාව හඳුන්වන වචනයෙන් පෙන්වු කරනවා. ඒ එක්තරා පාටියක් තියෙනවා ප්‍රඥාව හඳුන්වන. උද්‍යත්ත ගාමිනී පඤ්ඤා අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනී. මේ ප්‍රඥාවේ මූල බීජය නැත්නම් ප්‍රඥාව ආරම්භ වෙන්නේ යෝගාවචරයගේ අවබෝධයට යැපෙන ආකාරයට උද්‍යත්ත ගාමිනී ඇතිවීම නැතිවීම පෙනෙන ප්‍රඥාව. ඒකට ලෝකයා ඉන්නේ සමුදේ පක්ෂියේ. සාමාන්‍ය ප්‍රත්‍යඥයට නිරෝධය විශේෂ වෙන්නේ නැහැ. ඒක නොතකා හරිමින් නිරන්තරයෙන් ඒකයි තණ්හා පූර්ණෝ භවිකා කියන්නේ. තෘෂ්ණාවේ ස්වභාවයෙන්ම නිරුදේ අමතක කරලා නිරෝධය වසා දමලා භවයේ පූර්ණෝ භවිකා කියන්නේ පුනර්භවය. භවයෙන් භවය ඈඳෙනවා අලවනවා. එතකොට අන්න ප්‍රඥාවේ කෘත්‍යය අර වැසිලා තියෙන නිරෝධය මතු කළ දෙනවා. ඒකයි ඉතින් ඒකේ මූලික එක තමයි උද්‍යත්ත ගාමිනී. මේ ලෝකයේ ඇතිවීමක් නැතිවීමක් අනිත්‍යතාව කියන එක යෝගාවචරය තේරුම් ගන්න ඔන්න ඔය වචන දෙකෙන්. සමුදේවය කියලා කියන්න පුළුවන්. උදේ අත්තනම කියලා කියන්න පුළුවන්. ඇතිවීම නැතිවීම මේක හැම සංස්කාරවල ස්වභාවයයි. අනිච්චාවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධන්ති තේ සංූප සම්මෝසුකෝ. ඔතනම තියෙනවා. ඔක්කොම මරුණට පස්සේ කියන එකක් නෙමෙයි මේක. අනිච්චාවත සංඛාර සංස්කාර හැම එකක්ම අනිත්‍යයි. උප්පාදවය ධම්මිනෝ ඇතීම් නැතිීම් ස්වභාව. ඇති වෙන්නේ නැති වෙන්න. අන්න ඒ ටික තමයි ඊළඟට ප්‍රඥාවට අන්තිනවා කියන නිරෝධය කරා යන මාර්ගය. එතකොට ඒ ප්‍රඥාව ඇතැන් තැන්වල ආලෝකයක් හැටියට දක්වනවා. මේවා සමහර විට කෙනෙකුට ගැටළු වෙන්න පුළුවන්. මේවා නිකන් උපමා කියලා හිතන්න පුළුවන්. ඇතැම් තැන්වල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඒවා. ඇතැම් තැන්වල මේ ආලෝකයකට කියන වචන රාශියක් තියෙනවනේ. මේ පින්නතුන් දන්නවා. ආභා කියලා කියනවා. පභා කියලා කියනවා ආලෝකයට. ඉතින් එක අත්තරා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර තුනක්ම තියෙන එක ආකාර මහබුදුම සූත්‍ර. ඒක සාමාන්‍යයෙන් ලෝකයා එක ගණන් ගන්නේ නැහැ. මේක නිකන් ලස්සනට කියාපු එකක් කියලා. චතස්සෝ ඉමා භික්ඛවේ පභ කතමා චතස්සෝ චන්ද පභ සූර්ය පභ අග්නි පභ පඤ්ඤ පභ කියලා ඊළඟට ඒ හතරෙන් ඒ තදග්ගම් භික්ඛවේ ඉමාස චතුන්නම් පභාන පඤ්ඤ පභ ලෝකයේ ප්‍රභාවන් ආලෝකවල තියෙන හතරක්. චන්ද ප්‍රභාව සූර්ය ප්‍රභාව අග්නි ප්‍රභාව ගින්නේ ප්‍රභාව ආලෝකයේ අන්තිමට කියන ප්‍රඥා ප්‍රභාව. ඔක්කොම ප්‍රභාවන් ප්‍රයෝජනවා කියලා කියන මේ ප්‍රඥා ප්‍රභාව. ඒකට මේක නිකන් කියපු එකක් නෙවෙයි බව අපිට හිතා ගන්න පුළුවන් එක තුනේ. ප්‍රඥා ප්‍රභාවය. ඒකට අපි පටන් ගත්තේ අපි කියුවනේ අවිද්‍යාවෙන් ඉඳලා විද්‍යාව කරා යන ගමන. ඒ වගේම අඳුරේ සිට ආලෝකය කරා යන ගමන. අර ප්‍රඥාවත් එනතුල තියෙන ආලෝකය. ප්‍රඥා පජ්ජෝතෝ කියන ඔය නොයෙකුත් වචන වලින් ප්‍රඥා ආලෝක කියලා කියනවා. ඉතින් මේක මෙන්න මේ මොකද්ද කියලා ඊනාට හිතා ගන්න ඕන. දැන් ඔය රහතන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂය සඳහන් වෙන බොහෝ තැන්වල අවසාන වශයෙන් එන පදේ තමයි පඤ්ඤා චස්ස දිස්වා ආසවා පරික්ෂං ගච්ඡanti. ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රයන් ක්ෂය වෙනවා. ඒකට අන්නේක නිසා තමයි අර කිව්වේ මේ ගලාගෙන එන තණ්හා සැඬවතුරු සතියෙන් සම්පූර්ණයෙන් වසාලන්න බෑ. ඒක කරන්න ඕනේ ප්‍රඥාවෙන්මයි. මොකද ආසව කියන වචනේ තුල තියෙන ගලා හැමනේ. ආශ්‍රයන් ක්ෂය කරන තාප විමුක්තිය සම්පූර්ණ නෑ. අන්නේ ආශ්‍රය ක්ෂය කළ අවස්ථාවේ අර ඔක්කොම අර ආලෝකය. ඒක තමයි ප්‍රඥා ආලෝකය. ඇතුළතින් එන ආලෝකය. ඒ ආලෝකය තුළ දැන් අර මෙතන කිව්වනේ චන්ද ප්‍රභාව සූර්ය ප්‍රභාව ඒ හැම එකක්ම පරදිනවා කියලා. ඒකට අදාළ යම් කිසි ගාථාවක් තියෙනවා. දීර්ඝ කාලයක් මේ උගතුන් ඒ සාකච්ඡා කළ එකක් ඒ බාහ්‍ය සූත්‍රය ආගට තියෙනවා. ඒක යත්ථා පෝච පඨවි තේජෝ වායෝ නදාතති නතත්ත සුක්ඛා ජෝතන්ති ආදිච්චෝ නප්පකාසති නතත්ත චන්දිමා භාති තමෝ තත්ත නවිජ්ජති යදාචත්තන වේදී මුනි මෝනේන බ්‍රාහ්මනෝ අත රූපා රූපාත්‍ය සුඛ දුක්ඛ පමුච්චති. මේක මහ ප්‍රහිලික ගාතාවක් හැටියටයි තියෙන්නේ. බාහ්‍ය දාරුජීරියේ ඒ තාපසතුමා ක්ෂණිකව ඒ රහත් වෙලා ඒ පිරිනිවන් පෑවට පස්සේ ඒ පිළිබඳ උදාන ගාතාවක් හැටියට බුදුරජාණන්සේ වදාළ ගාතාව මහ ගැඹුරු එකක්. ඒක තුළ මෙන්න මේ කාරණේ කියවෙනවා. සියුම් මන්දමි යත්ථාපෝච පඨවි තේජෝ වායෝන ගාදති. යම් තැනක කියලා කියන්නේ යම් විඥානයක. යම් විඥානයක් තුළ ආපෝ පඨවි දැන් හැම දිනම මේ ධාතු හතර තුළ මේ මහා භූත ධර්ම තුල මේ රඳා පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒ සිතේ පිහිටන්නේ නැහැ. පිහිටීමක් ලබන්නේ නැහැ. නදාදති. අන්න එබඳු ඒ தත්වේදී නතත් සුක්ඛා ජෝතන්ති. තරු බබලන්නේ නැහැ. තරු බබලන්නේ නැහැ. නතත් සුක්ඛා ජෝතන්ති. ආදිච්චෝ නප්පකාසති. සූර්යාවත් ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. ආලෝක විහිදුවන්නේ නැහැ. නතත් චන්දිමාභාති. හඳවත් දිලිසෙන්නේ නැහැ. මොකද හේතුව? ඒ ප්‍රඥා ප්‍රභාවය තුල අර ලෝකයා හැටිය ලෝකයාට ආලෝක දෙන වස්තු ඔක්කොම මාධ්‍යයක් ඔස්සේ ඉන්නේ. ලෝකයා යමක් දකින්නේ මාධ්‍යයක් ඔස්සේ. එක්කෝ තරු එළිය වන අන්ධකාර රාත්‍රියක නම්, එහෙම නැත්නම් හඳ එළිය වන, එහෙම නැත්නම් හිර එළිය වන, එහෙම නැත්නම් අග්නි කියලා කියන්නේ ජිනි, ඒ වගේ විදුලි, ඒ වගේ ආලෝකත් ඔක්කොම එකට අයිති. ඒ ආලෝකයක් තුලින් තමයි අපි දකින්නේ. අමතන ප්‍රඥා ලෝකයේ ආරම එකක් නේ. ඒ ප්‍රඥා ලෝකයේ ආවහම අරවා නිෂ්ප්‍රභා වෙනවා. ඒක අපිට කියන්න තියෙනවා. හඳ, ඊර, තරු ඔක්කොම නිෂ්ප්‍රභා වෙනවා. මොකද ඒකට ඒව අහුවෙන්නේ නැහැ. ඒ අර සලායතනේ මිදුන අවස්ථාවේ ඒ ප්‍රඥා ප්‍රභාව. අන්න ඒක තුල තමයි අර ආශ්‍රවයන් ක්ෂය වෙනවා කියලා කියන්නේ. පඤ්ඤා චස දෙස්වා. ඒ ප්‍රඥාව තුලින් දැකලා ආශ්‍රවයන් ක්ෂය වෙනවා. අන්න විමුක්තිය. ඒකයි අර ඒ වචනේට සත්‍ය ළඟට ඊළඟට තියෙන්නේ ප්‍රඥා වචනේ ඊටාම වැදගත්. ඔකිනේ නොයෙකුත් ආකාරයෙන් කට්ටිය තේරුම් කරනවා. දැන් ඊළඟට මේකේ මේකට හොඳ සාධකයක් ඒ අජිත මානව පුච්චාවමත් සඳහන් වෙනවා. අර ගාථාවට උත්තර ලැබුණාට පස්සේ අජිත මානව කියා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. යම් තැනක නාම රූපය උපරෝධනේ වේද? ඒ කොතනද කියලා අහනවා. අන්න එතෙන්දී බුදුරජාණන් කියනවා, එහෙම කියනවා, විඥානස්ස නිරෝධේන ඒත්තේතං උපරුජ්ජති. විඥාණය නිරුද්ධ වුණ අවස්ථාවේ මේ නාම රූපය උපරෝධනය වෙන්නේ. අර නිරෝධය උපරෝධනය කියලා වචන දෙකක් එතන තියෙනවා. ඒකට විඥාන නිරෝධය කියලා කියන්නේ අபிසංකත විඥාන, නොරහත් විඥාන. නොරහත් විඥානේ නාම රූපය අසුරු කරගෙනයි තියෙන්නේ. ඒකට නාම රූපය අසුරුගත් කරගත්තු සංකත විඥාන, සකස් කරගත්තු විඥාන යම් වෙලාවක නිරුද්ධ වුණාද? අන්නේ අවස්ථාවේ තමයි නාම රූපය, ඒ කියන්නේ එහෙම නැත්නම් ඒ අවස්ථාවේ අනිදස්සන විඥාන කියලා කියනවා. විඥානේ නිවන නාම රූප පෙන්වු කරන්නේ. ඒ අනිදස්සන විඥානය තමයි අන්න විමුක්ත සිතේ தත්තේ. එතන තමයි අර හඳ ඉර ආදියකට තැනක් නැත්තේ. මොකද ඒක වෙනත් තැන් වෙන කේවඩ සූත්‍රය අවසානයේ දක්වන ගාථාවේ තේ විදිහ දෙයක් කියවෙනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ බබං එත ආපෝච පටි වී තේජෝ වායෝන ගාදති. එත දීඝං චරස්සං චානුං පුරං සුභාසුමං. ඔය විදිහට දිගට යනවා ඒ ගාථා. ඒ කියන්නේ ඒ විඥානං අනිදස්සනං අනිදස්සන විඥානේ නාම රූපයක් පෙන්වන්න නොකරනේ විමුක්ත විඥාන විමුක්ත හිත. ඒක අනන්තයි. අර දිග කොට ආදී ඒ අන්ත ඒ මොකක්වත් එතන නැහැ. අනන්තං සබ්බතෝ පපං හැම පැත්තෙන්ම ආලෝකවත්. අන්න ඒකයි හේතුව. ඒකට හැම පැත්තෙන්ම ආලෝකවත් නිසා අනර ලෝකයා ආලෝක පෙන්වන්න ආලෝක දෙන වස්තු හැටියට තියෙන ඒවා ඔක්කොම නිෂ්ප්‍රභාවන අවස්ථාවක් ඒක. ඒකයි අර හඳයිරු ආදී නොබල්බනා කියලා කියන්නේ. මේ සාමාන්‍ය වචන නෙවෙයි. ඒකට ප්‍රඥා ආලෝකය කියන එක. ඒක බාහිර වෙන එකක් නෙවෙයි. ඇතුළතින්ම එන එක. එතකොට මේ ඇතුළතින්ම එන ප්‍රඥා ආලෝකය තමයි අර මුළු මහත් ලෝකයේ ඒ නාම රූප ලෝකේ නිරුද්ධ වෙනවා. එහෙම නැත්නම් උපරෝධණය වෙනවා. ඒ උපරෝධණය වුණු தත්වය තමයි ඔය අරහත් ඵල සමාපත්තිය තුල තියෙන්නේ. ඒකට අදාළ සූත්‍ර අපි නොයෙකුත් අවස්ථාවල පෙන්වුම් කළ තියෙනවා. සලායතන නිරෝධේ සලායතන නිරෝධයම නිවන හැටියට දක්වලා තියෙනවා. දැන් අර කිව්ව සලායතනීය ලෝකේ නම් එතකොට ඒ ලෝකයේ නිරෝධය කියන්නේ ලෝකෝත්තර தත්ත්වය. අර පිටතර කටුව බිඳගෙන එළියට ආපු අවස්ථාව. ඒක එතකොට ඒක නිසා තමයි අර සාමාන්‍ය ලෝකයා හිතන ඒ දර්ශනය නෙවෙයි එහෙන් පිටම විවෘත දර්ශනයක් ඒ විමුක්ත මනසේ තිබෙන්නේ. ඒක තුල අර මේ හදාගත්තු දෙයක් තමයි සංකත කියන්නේ. නාම රූපය කියන එක සංකත වශයෙන් හදාගත්තු දෙයක්. ඒ හදාගන්න හැටි ඊළඟට ඔන්න මේ අපි තව ටිකක් කියනවා නම් මේ වගේ යම් යම් අවස්ථාවල අපි කියලා තියෙනවා පටිච්චසමුප්පාද දේශනාවල. මේ පටිච්චසමුප්පාද අංග 12 ගැන මේ පින්නතුන් කවුරුත් යම් ප්‍රමාණයකට දන්නවා. පටන් ගන්න අවිද්‍යාවෙන් තමයි. නමුත් අපි පෙන්ලා දුන්නා ඒ අවිද්‍යාව නැති පසුබිම තුල අවිද්‍යා අන්ධකාරය තුල යම් කිසි සංස්කරණයක් කෙරෙනවා. ඒ සංස්කරණය තමයි ඒ සංකරණය අපිට කියන්න පුළුවන් අඳුරේ අතපත ගෑමක් වගේ. ඒ අඳුරේ අතපත ගෑමට ගෑම තුලින් ප්‍රත්‍යඥ පුද්ගලයා ඔන්න හදා ගන්නවා. ඒ සංස්කරණය සමහර විට දක්වනවා මෙහෙම. මූලිකම පැවැත්ම සඳහා මූලිකම අවශ්‍ය වෙන සංස්කරණය තමයි ආස්වාස ප්‍රස්වාස දෙක. මේ ආස්වාස ප්‍රස්වාස දෙකක් තමයි ලෝකයේ පිළිමද හැඟීම ලබා දෙන දෙයක්. ආස්වාසයකට ගන්න හුස්ම ටික පිටත ලෝකයෙන් ගන්න අරගෙන ආපහු ලෝකෙට දෙනවා. එතනම අහු වෙනවා ලෝකෙට. එතකොට ආස්වාස ප්‍රස්වාස ඒක තමයි කාය සංඛාරය හැටියට දක්වන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරය කියන තැන. ඊනාට ඒක කාය සංඛාරෝ ඊනාට වචී සංඛාරෝ ලෝකයා ජීවත් වීමේදී වචනේ පාවිච්චි කරනවා අදහස් වමාරු කර ගැනීම. නමුත් ඒක යටින් තියෙන සංස්කාරය හැටියට දක්වන්නේ විතක්ක විචාර. වචනයක් පිට කරන්න කලින් ප්‍රශ්නයක් නම් හුඟා කියලා හිතරනේ වචනයක් පිට කරන්න. අන්නේ බඳු අවස්ථාවල හිතා ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ එතන සංඛාර කියලා හැඳින්වුවේ කර්ම නොවේ. අන්න අර ඊටාම සියුම් සංස්කාර පැත්ත ආස්වාස ප්‍රස්වාස ඉවත් භාවයටයි පැත්ම එතනමයි තියෙන්නේ. ආස්වාස ආස්වාදයක් අරගෙන ඊළඟට ඒක රඳව ගන්න බලන ඒක ගිය හැටි විඝාට උස්මත් ගන්න. තණ්හාව එතනම තියෙනවා, අවිද්‍යාව එතනම තියෙනවා. මේ ආධ්‍යාත්මික වශයෙන් මේ තමා උපාදීන ශරීරය රැක ගැනීම සඳහා විතක්ක විචාර ඒව තුළින් අර වචන නිකුත් කරනවා. ඊළඟට සංඥා වේදනා චිත්ත සංස්කාර සංඥා වේදනාවත් නිසා තමයි ඊළඟට චේතනාවල් ආදී සකස් වෙලා අපි ක්‍රියා කිරීමට පෙළඹෙන්නේ. ඔන්න එතකොට අවිද්‍යාව පසුබිම තුල ඒ සංස්කාර වලින් කෙරෙන්නේ මොකද්ද? ඊළඟට ඔන්න ඊළඟට ඒක තුලින් මතුවෙන විඥානයක් නාම රූපයක් කියලා දෙකක්. විඥානය කියලා කියන්නේම වෙන් කර ගැනීම. ඒක මේ එක්කෙනෙකුගේ විඥානය තව කෙනෙකුගේ විඥානයට වෙනස්. අනිත් ඔක්කොම සම වුණත් විඥාන වශයෙන් බලනකොට ඒක ඊටාත්ම පෞද්ගලික දෙයක්. එතකොට ඒ විඥානයට විඥානයේ පිළිමම වෙනවා අර ලෝකයේ නාම රූප වශයෙන්. ඒවා අපි පෙන්වුම් කරලා දීලා තියෙනවා. වේදනා සංඥා චේතනා පස්ස මනස්කාර කියන මේ නාම ධර්ම. ඒ නාම ධර්ම තුලින් හඳුනා ගන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ධර්මත් ටිකකට හිතන්න අපි මිනිස්සුන් වශයෙන් ඒ නාම රූප හැටියට සලකන ඒ වේදනා සංඥා ආදීන් ලබන ඒ ප්‍රත්‍යක්ෂය තිරිසනුන්ට නෑ, කුරුල්ලන්ට නෑ, දියේන සතුන්ට නෑ. උන්ට තියෙන වෙනම ලෝකයක්. උන්ගේ සලායතන ලෝකය වෙනස්. ඒ කියන්නේ තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ හඳුන්නේ හැමතිස්සෙම සලායතන ආශ්‍රයෙන්. එක එක පුද්ගලයාට, එක එක සත්වයාට පෞද්ගලික වූ සලායතන ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පෙන්වන්නේ. මොකද ලෝකේ ආරම්භයත් ලෝකේ නිරෝධයත් එතන. අන්න එතකොට මේ ලෝක නිරෝධය ගැන කතා කරනකොට මොන විදිහ දෙයක් මෙතන තියෙන්නේ? ඒ අර නාම රූපියත් විඥානියත් අතර තමයි සංඝතය සකස් වෙන්නේ. ඊළඟට නාම රූපච්ඡ සලායතන ඒ විඥානියත් නාම රූපියත් ඇති වෙච්ච අපි අර ද්වේතාව කියලා කිව්වේ දෙකකට බෙදිලා යාම ඒක සලායතනය තුලත් තියෙන සලායතන කියලා කියන්නේ පින්වතුනි ආයතන හය කියලා කියන්නේ අසත් රූපියත් කනත් ශබ්දයක් ජෝඩි ජෝඩි යන්න කොයි තරම්ද කියတဲ့ එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි මම නුඹලාට දෙකක් දේශනා කරනවා නුඹලාට දෙකක් දේශනා කරනවා මොකද්ද දෙක ඇසයි රූපයයි කනයි ශබ්දයයි නැහැයි ගඳ සුවඳයි ඔය විදිහට කිව්වා මනසයි සිතිවිලි ධර්මයි ඊළඟට බුදුරජාණන්සේ අභියෝගයක් වගේ කරනවා මාණෙනි කවුරුවත් කිව්වත් මේ දෙක අර වෙන දෙකක් ලෝකේ තියෙනවා කියලා ඒක නිකන් හිස් ප්‍රලාපයක් එයින් පෙන්නු කරන්නේ මේ දෙක තමයි දෙක ඇසත් රූපය අන්න එතකොට මේ දෙක අතරේ තරගය තුලින් තමයි පංච උපාදානස්කන්ධයක් රැස් වෙන්නේ ඇස රූප වලට ඇලුම් කරනවා ඒක ගැටෙනවා කන ශබ්ද වලට ඊට ඒක තුලින් අන්න කර්ම රැස් වෙනවා අර නාම ධර්ම ගැන කියවුණනේ වේදනා සංඥා චේතන අපි අර ඇඟිලි පහේ උපමාව කියාපු අවස්ථාවේ මේ පින තුනහල තියා මතක තියෙනවා නම් දැනගනින් වේදනා අර සුලඟිල්ලේ කිව්වා සංඥාව මුදු ඇඟිල්ලේ කිව්වා චේතනාව තමයි මැදඟිල්ල කැපි පෙනෙන මැදඟිල්ල ඊළඟට දබරට එන පස්ස දබර ඇඟිල්ල අන්තිමට මහපට ඇඟිල්ල තමයි මානසිකාර අපි අර නොයෙකුත් ආකාරයෙන් පින්නුවේ මේ ප්‍රඥාව කරා යන ගමන පටන් ගන්න යෝනිසෝ මානසිකාරයෙන් එතකොට අපි අර නොයෙකුත් උපමා වලින් පින්නුවේ ලෝකේ තියෙන කතාන්තර වලින් ගත්තත් ඔය නීතිමය වශයෙන් බලනව නම් සාකිකාරයක් නැත්නම් නඩුවක් අහක දාන්න එපා මේ විඥානයත් නාම රූපයත් අතර ප්‍රශ්නය මුළු මහත් ඈත අතීතයේ ඉඳලා ඒ ඍෂිවරුන්ට පවා මේක මේ සාකිකාරයක් නැති නඩුවක් වගේ තෝරගන්න බැරි වුණා විඥානය කොහොමද තෝරගන්නේ විඥාණයෙන්මනේ අහන දෙයක්ම අපිට ඉදිරිපත් කරන්නේ කොහොමද ඒක තේරුම් ගන්න අන්න බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙත හේදුවා ප්‍රවිත්තිකාරයෙන් ගේ කෙනෙකුට කෙනෙක් සාකිකාරය කරගත්තා ලොකුම මර්ධකාරය කවුද මානසිකාරය එතකොට අයෝනිසෝ හැටියට මේ අවිඥාවත් තණ්හාවත් එකතු කරගෙන මේ කරපු අපරාධේ ඒකේ ඇතුළත කතන්තරය එලි කරගන්න අන්න අර අයෝනිසෝ මානසිකාරයට එයාට සමාව දීලා තමුසේ අපට කතාව කියනවා කියලා අන්න ඊළඟට එයා යෝනිසෝ කරගත්තා ඒක නිකන් තමයි අපි ඔය කලින් අවස්ථාවලත් කිව්වේ අර ධර්මයේ යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ නිසි ආකාර මෙනෙහි කිරීම තුළින් ඒක මුල් කරගෙන තමයි අර කිව්ව ප්‍රඥා මාර්ගයේ යන්නේ අර උද්‍යත්ත ගාමිනී සාමාන්‍ය ලෝකයට නොපෙනෙන අර යවි යාම නිරෝධය අන්න ආර්ය ශ්‍රාවකයාට යෝගාවචරයට පෙනෙනවා අනිත්‍යතාව හරියාකාර සාමාන්‍ය ලෝකයේ අනිත්‍යය කියලා කියන්නේ මේ තිබුණ එකක් දිරාපත් වුණා ඒක අහක් කළේ ඊනට වෙන එකක් ගත්තා ඊට වැඩිය අනිත්‍යතාවක් ලෝකයා දන්නේ නැහැ අනුබුදුරජාණන් වහන්සේ පෙන්වුවා අර හේ හැම එකක්ම මේක විනිවිද යන ප්‍රඥාව මේක විනිවිද කියලා කියන්නේ මොකද්ද අරියාය නිබ්බේධිකාය යමක් පහළ වෙනකොටම දකින්න එක මැර ඒක විනාශ වෙන්න තියෙන බව එතනයි විනිවිද යන එතකොට ලෝකයාගේ පැත්ත සමුදේ පැත්ත නිරෝධය අමතක කරලා සමුදේම මතු කරගන්නවා නිරන්තරයෙන්ම ඒක තුල ඒ කණ්ණාවෙන් අලවලා එකකට එකක් සම්බන්ධ කරලා යන අන්න අර ඒ වෙනුවට යෝගාවචරයා නිරෝධය මතු කරගන්නවා මාරුවෙන් නමුත් ඇතිවීම නැතිවීම දෙකෙන් ඊළඟට මොකද එතනයි විමුක්තිය තියෙන්නේ ඇති වෙන හැම එකක්ම නිරුද්ධ වෙනවනම් එතන ස්ථාවරයක් ගන්න බෑ මම මේ මාගේ කියලා ගන්න බෑ ඒක නිසා තමයි ඒ විනිවිද යාමයි නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන්නේ ක්‍රමක්‍රමයෙන් මේ අනිත්‍යතාව පිළිබඳ හැඟීම ඒකේ හිත එදන්න අන්තිමට සමුදේ නොපෙනී යන තරමට නිරෝධය මත වෙනවා සමුදේ නොපෙනී යන තරමට මොකද හටගත්තු හැම දෙයක්ම නිරුද්ධ වෙනවනම් එතනනේ හිත යොදන්න තියෙන්නේ ඒක විමුක්තිය තියෙන්නේ එතනනේ අන්න ඒක ඒ විදිහට ඒ නිරෝධය කරා යන ගමන විදර්ශකයට වැටෙනවා කිව්වොත් නමුත් ඒක තුලින් තමයි දැන් ඔය බොහෝ දෙනා සංකතයක පැත්තකට දාලා අසංකතය අනිත් පැත්තට දාලා තෝරනවා ඔය නොයෙකුත් මහා උගතුන් නමුත් මෙන්න මෙතනයි තියෙන්නේ අර සංකතේ අර කිව්ව විඥාණය අවිසංකත විඥානය නාම රූපයේ පෙන්වු කරන විඥානය යම් අවස්ථාවක අර විදියට නාම රූපය පිළිබඳ කලකිරීම ඇති කරගෙන විදර්ශකයා නාම රූප සංස්කාර මෙනෙහි කිරීම තුළින් දැන් ඇසකන නාසය දිවකය මන කියන ඒවට එන අරමුණු හඳුන්වන්නේ නාම රූප සංස්කාර හැටියට. ඒ වටේ එන අරමුණ තුල තියෙනවන්න අර කියාපු වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරක්. ඒ වයින් අල්ලන මහා භූත ධර්මත් එතන තියෙන ඕනෑම අරමුණක රූපයක වේවා සද්දයක වේහම එකකම. ඒක නන්නේවා. ධම්ම අවස්ථාවක ඒවායි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැකලා සිතේ වයින් මුදාගත්තොත් අන්න එතකොට තමයි අර කිව්ව විඥාණං අනිදස්සන. නාම රූපයක් පෙන්වු නොකරන විඥාණය. එතනයි අර එතකොට විමුක්තිය තියෙන්නේ. ඒකමයි ඔය සබ්බතෝ පබාදි වශයෙන් දැක්වේ ප්‍රභාව මහ පුදුම දේශනා බුදුරජාණන් සේදන පෙන්වුම් කරලා තියෙන්නේ. ඉතින් ඒක ලෝකය සහ ලෝකුත්තර බව අතර වෙනස. සාමාන්‍ය ලෝකුත්තර කියන එක තෝරන්නේ බොහෝ දෙනා රහතන් වහන්සේ පිටම මරණයටපත් උනායි කියලා. ඒක පිරිනවන් පෑවයි කියලා. ඊට පස්සේ යම් කිසි තැනක ගිහිල්ලා උපදිනවා ඉරහඳ තාරකා නැති. ඔන්න ඔහම යෝග මෙතෙක් කාලයක් වෝ තෝරන්නේ. නමුත් අන්න ජඟුර මෙතන. ඒ ඇතුළතින් එන ප්‍රඥාව ඒක අමාධ්‍යමය. අර මාධ්‍ය වශයෙන් තමයි වෙන ලෝකය සාමාන්‍ය දකින්නේ. අර කරු එළියෙන් හඳ එළියෙන් මේක එහෙම නෙවෙයි. මේක ඇතුළතින් එන ප්‍රභාව. ඒක මහ පුදුම. ඒ ප්‍රභාව තුළින් දකින්නේ මොකද්ද? ලෝකේ ශූන්‍යත්වයයි. ලෝකේ ශූන්‍යත්වය දකින්නේ කොහොමද? අර අර සබ්බතෝපම පැත්තෙන් ආලෝකය ආවම ඒවා අර අපි දැන් හිතමු සමහර විට විනිවිද යන විනිවිද පේන යම විදුරු කෑල්ලක් වගේ දෙයක් සෑහෙන ආලෝකයක් ආවොත් ඒක නොපෙනී යන තත්ත්වයට එනෝනේ. අන්න ඒ වගේ එතකොට ලෝකයා මේ මවාගත්තු ඒ සංඛත ලෝකයේ ඇති ඒ ගැඹුරින් දැක්කොත් යම් අවස්ථාවක ඒ හිත විමුක්ත වෙනවා. ඒ වගේ විමුක්ත වීම තුලින් තමයි අන්තිමට එතනමයි කියන්නේ විමුක්ති නිවීම කියලා කියන්නේ නිබ්බාණේ. එතන තියෙන ප්‍රතිඵලය මොකක්ද? විඥානීය නාම රූපයේ බැඳිලා තියෙන තාක් තමයි නැවත උත්පත්තියක් ලබන්නේ. දැන් ඔය ඒ විමුක්ත සිත කියලා අපි කියුවේක දැන් ඇතැම් විට දිව ඉනක් හැටියට දක්වන රහතන් වහන්සේලා ඒ අරහත්ඵල සමාපත්තියට සම්වැදුන අවස්ථාවේ එහෙම ගැහුවත් ඇහින්නේ නැහැ කියලා වෙනකුත් අවස්ථාවල කියන්නේ. සලායතනෙ මිදුණු අවස්ථාව. ඒක මේ ජීවිතයේ නිවන් සුව බිඳින්න පුළුවන් ඊටත් වඩා වැදගත් දේ තමයි ඊළඟට උන්වහන්සේගේ අවසාන මොහොතේ. අවසාන මොහොතේ අන්න අර කියා ප්‍රත්‍යක්ෂ ඉස්සරහට එනවා. මොකද හේතුව? පොඩි ජීවත් වෙන කාලය තුලත් අමෘත කියලා කියන නොමැරෙන බවක් පිළිබඳ අත්දැකීමක් ලැබුවා නම් තණ්හාව නැති වෙනකොට මරණය පිළිබඳ බයක් නැහැ කියන ප්‍රත්‍යක්ෂය ඒ පුද්ගලයා ලැබුවා නම් මරණය ඉදිරියට ආවම අන්න එතෙන්දි මතුවෙන්නේ අර හිතේ සටහන් වෙලා තියෙන ඒ අරහත්ඵල සමාපත්තියයි. ඒකට ඒ බුදුවරු රහතන් වහන්සේලා ඒ අවසාන වශයෙන් අපි කීමට කියනවා ඒ ධානයක් තුලින් පිරිනිවන් පෑවා කියලා. නමුත් ගැඹුර තියෙන්නේ ඒ ධානයේ ඊළඟට අන්න අර ඵල සමාපත්තියට සම්බන්ධිනවා. ධානය පලාගෙන යන ධානය පලාගෙන ඵල සමාපත්තියට සම්බන්ධයි. ඒ බුදුසහන් වහන්සේ වේවා අනිකුත් තේරහන් වහන්සේලා වේවා ශාරීරියත් හරි. ඒකයි අපිට ඔය දැන් කලින් අවස්ථාවල අපි දේශනා කළ තියෙන ඔය දබ්බමල්ල පුත් ආදී රහතන් වහන්සේලා ශරීරයට ගිනි දල්වාගෙන පරිනිර්වාණයටපත් වුණා කියලා. දැන් මේ කාලේ කරන ශරීර දින වෙනවා ගැන වගේ නෙවෙයි ඒක. උන්වහන්සේලා ඇඳුමක් අතහැරලා ඒකට ගිනි තියන්න වගේ. ඒ තමන්ගේ අරහත්ඵල සමාපත්තිය තුලින් ශරීරය ඉවතට දාලා තමයි අර තේජෝකසින ශක්තියෙන් ඒක දවලන්නේ. ඒ අර විමුක්ති ප්‍රේම පෙන්නුම් කරන කාරණා. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ අවස්ථාව විශේෂ උදාන ගාථාවක් පවා ප්‍රකාශ කළේ. අභේධිකායෝ නිරෝධි සංඥා වේදනා සීති රහංසු සබ්බා සංඛාරා භූපසමිංසු විඥාන අත්තමගම. ඒ ධම්මමල්ලපුත් මහ රහතන් වහන්සේ ගිනි දල්වාගෙන පරිනිර්වාණයට පත් වුණු අවස්ථාවේ අලුත් නෑ දැලිත් නෑ. ඒක ගැන විශේෂ උදාන වාක්‍යයක් බුදුන් වහන්සේ ප්‍රකාශ කරේ. හොඳටම පිරිසිදුවටම පෙන්වුම් කළා අන්න නිර්වාණ තත්ත්වය. පෙන්වුම් කරන්නේ අභේධිකාය ශරීරය බිඳී ගියා, නිරෝධි සංඥා සංඥාව නිරුද්ධ වුණා, වේදනා සීති රහංසු සබ්බා සියලුම වේදනාවන් සිසිල් වුණා. එතකොට අපි හිතන්නේ ගිනි දැල්ලා ගත්තාම දබ්බමල්ල පුත් මහ රහතන් වහන්සේට උෂ්ණය දැනෙන්නේ නැති කියලා නේ. වේදනා සිසිල් වුණා. වේදනා සීතිරා සංඛාරා භූපයෙන් සියලුම සංස්කාර සංසිඳුණා. ආයිත් නැවත උත්පත්තියකට හිත ගියේ නේ. අන්න ඊළඟට විඥාණං අත්තකම විඥානේ අස්තියට ගියා. විඥානේ ඇත්ත වශයෙන්ම කෙලවරට ගියා. ඔය විඥාන අස්තකමයේ තුන තමයි ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට විඥානේ මෙච්චර කාලයක් සංසාරේ යන්නේ අර අවිද්‍යාවත් අන්නාත් උපකාර කරගෙන කර්ම රැස් කරනවා. ඒ කර්ම තුලින් ඒක නිසා තමයි පංච පාදනස්කන්ධයක් රැස් වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ தත්වය ඇත්ත වශයෙන් පෙන්වන්න කරන්නේ අන තව පැත්තකින් බැලුවොත් සංස්කාර නිරෝධි. ඉතින් තැන්වල ධර්මයේ සඳහන් වෙනවා මුල් සංස්කාර නිරෝධයෙන්ම මේ ඔක්කොම ප්‍රශ්න විසඳනවා කියලා. මොකද දැන් ඔය ඇතැම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා ඒක අවස්ථාවක කාය වාභික වේසති කාය සංචේතනා හේතු උප්පද්දති අජ්ජත්නම් සුඛ දුක්ඛං හයක් කියලා දෙයක් ඇති කල්ලි කය පිළිබඳව චේතනාවල ඇතිවීම තුළින් ඇතුළතින් සැප දුක් ඇති වෙනවා. ඒ වගේම වචනය පිළිබඳව වචනය කියලා දෙයක් ගත්තහම ඒක ආශ්‍රයෙන් සැප දුක් ඇති වෙනවා. මනස පිළිබඳවත් එහෙම ප්‍රකාශ කරනවා. ඒ හැම එකක්ම අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනයි කියනවා. නමුත් උන් අවසාන වශයෙන් දක්වනවා අවිද්‍යායත්තේ වාසේස විරාග නිරෝධා සෝ කායෝති පිනෝති සා වාචාති පිනෝති සෝ මනෝති පිනෝති චෙත්තං තන්නෝති වත්තුං තන්නෝති ආයතන තන්නෝති අධිකරණං තන්නෝති යම් පච්චයාස අධ්‍යත්න උපජ්ජති අධ්‍යත්නං සුඛ දුක්ඛං. නමුත් අර අවිද්‍යාව නිරෝධයෙන් අපි ආරම්භයේදී කිව්වා අවිද්‍යාව නිසා අර කිව්වා සංස්කාර කාය සංස්කාර වචි සංස්කාර චිත්ත සංස්කාර ඇති වෙනවා කියලා. දැන් මේ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණු අවස්ථාවේ කය කියලා දෙයක්වත් නැහැ, වචන කියලා දෙයක්වත් නැහැ, මනස කියලා දෙයක්වත් නැහැ. ඒවා තමයි අර කර්ම රැස් වෙන්න කෙත වුණේ, හේතුව වුණේ. ඒවා ඉක්ම නැති වුණා කියන එකයි දෙන්නු කරන්නේ. එින් අර විමුක්තිය පරිනිර්වාණ තත්ත්වය පිළිබඳව ගූඪගුප්ත දෙයක් හැටියට නොමේ පෙන්නු කරන්නේ. මෙලොවම අන්න ඒක නිසා තමයි අර බුදුරජාණන් වහන්සේගේ මහා පුදුම දේශනාවක් තියෙන්නේ. අපි මේවා ගැන නොයෙකුත් දේශනා වෙනම පවත්වලා තියෙනවා. අර පිටරට ওই විදේශිකයින් පවා පුදුම වෙන මහා දේශනාවක් බුදුරජාණන්සේ ප්‍රකාශ කරනවා. වෙන තැන්වල විමුක්තිය සොයන අයට ඒක හොඳ පිළිතුරක්. ඉමස්මින් ඒව ජාමත්තේ කලෙබරේ සංඉමේ සමනකේ ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයන්ච ලෝක නිරෝධාන්ච ලෝක නිරෝධ ගාමිච්ච පටිපදං. මේ සංඥාත් මනසත් ඇති මේ ශරීරය තුළම මේ කලෙබරය තුළම ඍත කලෙබරය නෙවෙයි සංඥාත් මනසත් ඇති මේ ශරීරය කූඩුව තුළම මම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ ගාමි ප්‍රතිපදාවක් දන්වා දක්වාලම් කියලා බුදුහාමස් මහා පුදුම සිංහනාදයක් ප්‍රකාශ කරේ අන්න ඔය කාරණේ නිසා. එතකොට මේක මේ ප්‍රඥාව කියන එක අන්නර කිව්ව විදිහට උද්‍යත්ත ගාමිනී පඤ්ඤා ලෝකාවචරිකුට ආරම්භ කරන්න තියෙන එතන අනිත්‍ය සංඥා වැඩි වීම තුලින් ඒ අනිත්‍යතාව කිති දෙකක් හැටියට පේනවා ඇතිවීම නැති. ඒකෝසේ තව තවත් හිත ගැඹුරට යොදන්න මානසිකාරය. එතෙන්ද තමයි අර යෝනිසෝ මානසිකාරය. අපි අර සාකිකාරයක් කරගත්තු ඒ විත්තිකාරය අන්තිමට කතාව හෙලි කරනවා. මෙහම එකක් මේ මානසේ යෝනිසෝ මානසිකාරය තුලින් ඉස්ථානත්ම සියුම්ව දකින්න අනිත්‍යතාවමතු වෙනවා, නිරෝධයමතු වෙනවා. එතකොට ඒ සමුදය තුලින් භවය වෙලින්න වගේ නිරෝධයමතු වුණාරාව එතනම භව නිරෝධය. ඒක නිසා තමයි හැමතැනම වගේ බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ භව නිරෝධෝ නිබ්බාණං. භව නිරෝධෝ නිබ්බාණං. භව නිරෝධයමයි නිවන කියලා කියන්නේ. නමුත් මේ භව නිරෝධය කියනකොට බොහෝ දෙනා බය වෙනවා. මොකද ඒ තරම් භව තෘෂ්ණාව ලෝකයා තුල තියෙන නිසා. නමුත් මේ භව නිරෝධය වෙන එක ප්‍රත්‍යක්ෂයක් හැටියටයි දක්වන්නේ. භව නිරෝධය කියන එක මෙලොවම ලබන ප්‍රත්‍යක්ෂය. ඒ තුල තියෙන විමුක්ත සුවය. භවයේ තුල දුක නම් තියෙන්නේ. භව නිරුද්ධ වීම තුල භව නිරුද්ධ වීම ප්‍රත්‍යක්ෂයක් වුණ තැන එතන තියෙන විමුක්ති සුවය. ඒකොට ඒ නිවන් සුවය විඳිනවා කියලා කියන්නේ ඒකයි. එතකොට ඒ ජීවමාන රහතන් වහන්සේ පවා ඒක ප්‍රත්‍යක්ෂයක් හැටියට. ඒක නිසා තමයි ඒ නිවන ගැන කියනවා දිත්තේව ධම්මේ කියලා කියන්නේ. පිටු දැමීම ලබාගත හැකි දෙයක්. දැන් කරන්නේ පරලෝකදී ලබන්න නෙවෙයි. දැන් කරොත් දැන්ම ලබා ගන්න පුළුවන් හරියට. ඒකයි ඒ කියන්නේ. දිත්තේව ධම්මේ. හා ඒ නිවන පිළිමතුවන්නේ කියයි. ඒක නිවීම කියලා කියන්නේ අවසාන වශයෙන් අර සාංශාරිකයේ දුක්ඛ ස්කන්ධේ පංච උපාදාන ස්කන්ධේ ඒ ටික තමයි ඔය බොහෝ විට ඔය අපි ඔය නොයෙකුත් දේශනාවල මතු කර නිවන ගැන කියනකොට පදමාලාවක් යොදනවා. උපසමානුස්සති හැටියට නිවනට හිතේ දීමේදිත් ඒක උපකාර කර ගන්න පුළුවන්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ පන්නක්ඛෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ වචන කීපය තුල ඔක්කොම මේ කියාපු දේ අඩංගු වෙනවා. සබ්බ සංඛාර සමතෝ සියලුම සංස්කාර සමත සංසිඳුණා නම් සබ්බෝපදී පටිනිස්සග්ගෝ උපදී කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ මේ කොට ගහගෙන තියෙන පංච උපාදානස්කන්ධය ඒකත් අතහැරිනවා. සබ්බෝපදී පටිනිස්සග්ගෝ ඒකම තණ්හාක්ෂේ වුණා. පන්නක්ඛෝ විරාගෝ විරාග කියලා කියන්නේ නිවනටමයි ඒ විරක්ත වීම. ඊළඟට විරාගෝ නිරෝධෝ නිරුද්ධ වීම අර කිව්වා අපි එල්ල කළ නිරෝධය අෂ්ටගම ඇතිවීම වෙනුවට නිරෝධෝ අන්තිමට නිවීම. ඒකට ලෝකයා ඉන්නේ දැවීම තුළ නම් බුදුඥාන ස්පෙන්නු කරන්නේ අන්න දැවීම වෙනුවට නිවීම. ඉතින් අන්න ඒ ටිකයි නිබ්බාන කියන වචනේ තුල අඩංගු වෙනවා. වෙන නොයෙකුත් අර්ථ මේකට ආරුඪ කරත් පසු කාලීනම. ඉතින් මෙන්න මේ එතකොට මේ අජිත මානව පුච්ඡා කියන මේ ඒ මහා පුදුම අත වශයෙන්ම පාරායන මගේ එක් එක් ධාතාවක් මහා පුදුමයි. ඒ සමහර ගාථාලා මේ මොකක් හරි තියෙන ඒ ශිෂ්‍යයින් අරතරන් ධ්‍යාන වඩාගෙන ආකින්චඤ්ඤ කියන කිසිවක් නැති බව සොයාගෙන ඇච්චර දුර ගියේ. විනායේ අන්නම් දේවල් සොයාගෙන ගියේ. ආකින්චඤ්ඤ කියන ඒ ධ්‍යානසත් ඒ කිසිවක් නැති බව පිළිබඳ ප්‍රත්‍යක්ෂය සොයාගෙනයි ඇච්චර දුර ගියේ. නමුත් ආපහු ඇවිල්ලා අනුකුසල ඥානවාසී හමු වෙලා ඒ ආකින්චඤ්ඤ කියන ඉස්සේ මාර්ථයෙන් ඉහළ මාර්ථයෙන් ලබා ගත්තා. දැන් ආකින්චඤ්ඤ කියලා කියන්නේ අර සාමාන්‍යයෙන් ඔය ධ්‍යාන තත්ත්වය. මේක එහෙම නෙවෙයි. අකින්චනං අනාදානං කියලා කියන්නේ ඒ අර ඒකයි ඒ තන් දීපං අනාපරං කියලා හු කියන්නේ ඒක දිවිනක් හැටියට බුදුනාථ දක්වලා තියෙනවා. ඒ සියලුම උපාදානක්ෂය වුණු අවස්ථාවේ තියෙන ඒ විමුක්ත සුවය ආයතන දක්වලා තියෙන්නේ. එතකොට ඒ අජිත මානවක ආදී හුඟක් දෙනෙක් ඒ හුඟක් දෙනෙක් ඒක බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර අහලා එතනම රහත් වුණා කියලා කියනවා. මහා පුදුම. ඉන් අපිට තේරෙනවා මේ එක ධාතා එක හතර පද ධාතා කොහොිටනම් ගැඹුරු අර්ථයක් තියෙනවාද කියලා. අපි අපේ මට්ටමින් ටිකක් ඒක මේ පින්නතුන් තේරුම් ගන්න උත්සාහ කළා. එතකොට මේවා නිකම්ම මේ උඩින් යන දේවල් හැටියට හිතන්න එපා. ධර්මය කියන්නේ ගැඹුරුයි. ඒක තේරුම් ගන්න පුළුවන් සරල විදියට මේකත් උපමා ආශ්‍රයෙන් වර්ගමාය මේක ධර්මයේ යෙදෙන කෙනාට මේවා ගැඹුරු නෑ. මේවා සරලයි. අන්න ඒ ටිකයි පොඩි කල්පනා කර ගන්න ඕනේ. ඉතින් මේ අදිනත් මේ තමන්ගේ භාවනාවට උපකාර වන්නා වූ යම්කිසි විදර්ශනාත්මක දේශනාවකට සම්බන්ධින් ලැබුණා. මේ පින්නතුන් අපි බලාපොරොත්තු වෙන මේ පින්නතුන් මේ පොය දවසේ ඒ සීල් වැඩසටහන තුලින් පූර්ණ ප්‍රයෝජනෙ ගන්නව ඇත කියලා අතන මෙතන එහාට මෙහාට යමින් වෙන දේවල් කතා කරමින් කාලය ගත කරත් මේ දින ධර්මයවත් හරියට තේරුම් ගන්න බෑ. අන්න ඒක නිසා මේ පිළිත වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ යම්කිසි සීල් කාල සටහනක් තුලදී සීල් කටයුතු කරනවා නම් ඒකට අනුගතව එතකොට තමයි මේ විදිහේ ධර්මයක් තේරුම් ගන්න පුළුවන් වෙනවල් පල් කතා කරගෙන හිටියොත් මේවා තේරුම් ගන්න බෑ මේ විදිහේ ධර්මයක්. එතකොට අද දින ඒ විදිහට යම්කිසි උසස් සීලයක් සමාදන් වෙලා ධර්ම මාර්ගයේ යමින් ඒවට හිතවදලා හිටියයිට මේ ධර්මය තුලින් ඒ බලාපොරොත්තු වන උත්තමාර්ථයන් මේ ජීවිතෙන් සාක්ෂාත් කරගෙන මේ සත්‍ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අවිචේ සිට අකනිදා දක්වා යම් සාක්ෂාත් කෙනෙක් ධර්ම දේශනාන ධර්ම ශ්‍රවණය කුසලයක් අනුමෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාතිනී බෝධිගින තුම මම මහණෙනි සනසෙත්වා කියලා ප්‍රාර්ථනා ඇතිකරගෙන මේ ගාථා කියන්නේ ඉත්තාවතා චම්හි තං කුඤ්ඤ සම්පති සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු මනු ආකාශට්ඨා රිහුම්මාට්ඨා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාස්ත්‍ර ආකාශට්ඨා රිහුම්මාට්ඨා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශන ආකාශට්ඨා රිහුම්මාට්ඨා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම දුක්ඛප්පත්තා චිනිදුක්ඛා භයප්පත්තා ශෝකප්පත්තා නිසෝකාන්ති සරණං දුක්ඛප්පත්තා චිනිදුක්ඛා භයප්පත්තා ශෝකප්පත්තා මුක්ඛබ්බේ දීපං දුක්ඛප්පත්තා චිනිදුක්ඛා භයප්පත්තා ශෝකප්පත්තා නිසෝකාන්ති සරණං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතු යාව ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ හෝතු යාව ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ හෝතු යාව සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනාස මාතේ භවත්වන්තරාජෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේව සබ්බ බුද්ධාන් භාවේන සදා සුත්ති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේව සබ්බ ධම්මාන් භාවේන සදා සුත්ති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සංඝාන් භාවේන සදා සුත්ති භවන්තු අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචාරින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බ ආයුරාරෝග්‍ය සම්පති සබ්බ සම්පති නීචේ අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිච්ඡති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන්, ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.